ගරු නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමියනි, අද දින සමාජ ආරක්ෂක බද්ධ පිළිබඳව ඔබ විවාද කරනවා. ඒ වගේම මේ රටේ සමස්ත බදු ප්‍රතිපත්තිය, ඒ වගේම බදු එකතු කිරීමේ ක්‍රියාවලිය මේ පාර්ලිමේන්තුවේ විශේෂ අවධානයට යොමු විය යුතු බව මම මේ අවස්ථාවේදී මතක් කරනවා. මොකද බදු පසුගිය රජය අඩු කිරීම මං හිතන්නේ අපේ වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් ලෙස IMF සංවිධානය පෙන්නලා තියෙනවා. අද වෙනකොට මේ ලෝකයේ බදු ගෙවන අඩුම රටක් බවට අපේ රට පත් වෙලා තියෙනවා. මං හිතන්නේ අපි සියලු දෙනාම පිළිගන්න ඕනේ රටක රාජ්‍යයක් දුවන්ඩ, ඒ වගේම ජනතාව වෙත ඒ සේවා සැපීම සඳහා සාමාන්‍ය අපේ බදු ප්‍රතිපත්තියක් හැම රටකම් පාහේ ක්‍රියාත්මක කිරීමට ඕනේ. අපි දැක්ක පහුගිය රජයේ ඒ ක්‍රියාත්මක කරපු බදු ප්‍රතිපත්තිය හේතුවෙන් මේ රටේ ධනවත්ම පන්දියට මං හිතන්නේ ඉතාම වාසිසහගත ලෙස එය බලපෑවා. ඒ වගේම මේ රටේ ඒ ආර්ථික අර්බුදයේ හින්දා මේ රටේ දුප්පත් සහ මධ්‍යම පන්තියට ඒ තුලින් විශාල පහරක් වැදුණා. මේක පියවා ගැනීම සඳහා රජය මුදල් අච්චු ගහලා ඒ තුලින් රුපියල කඩාවැටීම තුලින් මේ රටේ විශාල ඉන්ධන හිගයක්, ඒ වගේම ගෑස්, ඒ වගේම විදුලි බලය වැනි දේවල්, අත්‍යවශ්‍ය දේවල් ඒවා නැති වුණා. ඒ වගේම රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට සහ අනිකුත් භාණ්ඩවලට විශාල ලෙස උද්ධමනය බලපාලා ඒවා වැඩි වුණයි කියලා මං හිතන්නේ මේ රටේ සියලුම ජනතාව දන්නවා. මේ වෙනකොට මේ රටේ ලක්ෂ සංඛ්‍යාවත ජනතාවකට ආදායම් අහිමි වෙලා තියෙනවා, ඒ වගේම ආදායම් අඩු වෙලා තියෙනවා. ලැබෙන ආදායම තුලින් ජීවත් වීමට බැරි තත්වයකට අද ඒ පවුල් පත් වෙලා තියෙනවා. මේ රජයේ සංඛ්‍යාලේඛන අනුව දැන් වෙනකොට රජයේ ප්‍රතිලාභ ලබන 117ක් තියෙනවා. ඒ වගේම වැඩිහිටි දීමනා ලබන 104ක් තියෙනවා. ආබාධිත දීමනා ලබන 72,000ක් ඉන්නවා. වකුගඩු දීමනා ලබන 39,000ක් ඉන්නවා. ඒ ඔක්කොම එකතු කරාම 123ක්. ඒ වගේම මේ වෙනකොට පොරොත්තු ලේඛනයේ, ඒ කියන්නේ යම්කිසි සහනයක් බලාපොරොත්තුෙන් 110ක පමණ පොරොත්තු ලේඛනයක් තියෙනවායි කියලා රජයේ සංඛ්‍යාලේඛවලින්ම කියලා තියෙනවා. ඒ වගේම මේ ආර්ථික අර්බුදයේ හින්දා තවත් 105ක් තමන්ගේ ආදායම් අහිමි වෙලයි කියලා ගණන් බල්ලා තියෙනවා. එතකොට මේ රජයේ ඇස්තුමේන්තු අනුව 139ක් මේ රටේ ජනතාවට යම්කිසි සහනයක් බලාපොරොත්තුෙන් අද ජීවත් වෙනවා. නමුත් අපි විපක්ෂයක් හැටියට අපි හිතනවා මේක ඉතාම වැඩි කියලා. මොකද අපි දන්නවා රජයේ සංඛ්‍යාලේඛන සහ රජයේ මත කරන මතයත් එක්ක මේ මහ පොළවේ ඒ යථාර්ථය වෙනස්. ඒ හින්දා මීට වඩා විශාල සංඛ්‍යාවක් මං හිතන්නේ අද වෙනකොට ආහාර නැතුව, ඒ වගේම ආහාර අඩුකමින් ආහාර වියදම් දරා ගන්න බැලුව අද මේ රටේ ජීවත් වෙනවා. ඒ වගේම ආහාර උද්ධමනය අද වෙනකොට මං හිතන්නේ මොනවා කිව්වත් 100%ක් පමණ ඊටත් වැඩි ගානකින් අද ජනතාවට ඒක මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම මේ රජය කියන ආකාරයේ 139 බලා ගැනීම සඳහා රජයට විශාල මුදලක් මේ වෙනකොට වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි දැක්කා 2022 ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අතුරු අයවැරි තුලින් බදු වැඩි කරලා තියෙනවා. මේ බදු වැඩි කිරීම අපි පිළිගන්නවා රජයක් හැටියට කරන්න ඕනේ. මොකද අපි ලෝකයේ අඩුම බදු ප්‍රතිශතයක් තියෙන රටක් හැටියට අපි හිටනේ. නමුත් අපි දන්නවා අද මේ පාර්ලිමේන්තුවේ විවාද වුණා මේ බදු එකතු කිරීමේ විශාල අඩුපාඩුවක් තියෙනවා. ඒ බදු එකතු කිරීමේ විශාල අඩුපාඩුව තුලින් මේකෙන් වැඩියෙන්ම රිංගල යන්නේ, මේක වැඩියෙන්ම ප්‍රතිලාභ ගන්නේ මේ රටේ ධනවත්ම පන්ති. මේ රටේ ධනවත්ම පන්තියට එහෙම කරන්න ඉඩ ඇරලා තියෙනවා. මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ තියෙන දුර්වලතාවට. මොකද මේ පාර්ලිමේන්තුවේ තමයි මේ රටේ මූල්‍ය පිළිබඳව වගකීම තියෙන්නේ. එතකොට අපිට මෙතනට ඇවිල්ලා කවුරු වාද විවාද කරත් අන්තිමට අපිට පිළිගන්න වෙන්නේ මේ පාර්ලිමේන්තුව මේ රටේ ජනතාවට තමන්ගේ වගකීම ඉෂ්ට කරලා නැහැ. මොකද මේ රටේ ධනවත්ම පන්තියට මේ බදු ගෙවන්නේ නැතුව ඒ දැලෙන් රිංගල යන්නට අන්තිමටම තමන්ගේ වගකීම පැහැරලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ මන්ත්‍රීවරු කියලා මම මේ අවස්ථාවේදී මතක් කරලා දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ දැන් බදු වැඩි කරන එක අපි පිළිගන්න ගමන්ම මේ බදු වැඩි කිරීම තුලින් මේ රටේ කුඩා සහ මධ්‍යම ව්‍යාපාරවලට මොනවද වෙන්නේ කියලා. මොකද ඒකේ අධ්‍යයනයක් කරලා තමයි වැඩි කරන්න ඕනේ. මොකද අධ්‍යයනයක් නොකර Tamanට හිතුමතේ බදු වැඩි කරොත් ඒ වගේම කෙටි කාලයක් තුල මේ බදු වැඩි කිරීම තුලින් මේ ව්‍යාපාර කඩන් වැටුනොත් එහෙම මං හිතන්නේ ඒ පාඩුවක් වෙන්නේ මේ රටට. මොකද බදු ගෙවන ප්‍රමාණය අඩු වුණා කියන්නේ බදු ගෙවන ප්‍රතිශතයත් අඩු වෙන බව මම මේ අවස්ථාවේදී මතක් කළද. එතකොට අපි දැන් මේ බදු එකතු කරලා මේ බදු ප්‍රතිපත්ති හදලා මේ රටේ මේ බදු මුදල් වියදම් කිරීමේදී අපි ඒ පිළිබඳවත් පාර්ලිමේන්තුවක් හැටියට අපි සැලකිලිමත් වෙන්න ඕන. දැන් බලන්න මේ බදු මුදල් තුලින් අපි මේ රටේ පාඩු ලබන රජයේ ව්‍යාපාර රජයේ ආයතන කොච්චර නඩත්තු කරනවද කියලා. දැන් අපි මේ ශ්‍රී ලංකන් එයාලයින් එක ගැන මේ ඊයේ පෙරේද නෙමෙයි කතා කරන්නේ. දැන් අවුරුදු ගාණක් ඉඳලා මේක කතා කරනවා. එමිරේට්ස් ආයතනය ශ්‍රී ලංකන් එක ආයමත් බාර දීලා ගියාට පස්සේ මේක කවදාවත් ලාභ ලැබලා නැහැ. මේකේ බිලියන ගාණක් මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් මේක නඩත්තු කරන්නට මේ රජයවලට වෙලා තියෙනවා. නමුත් ඒක කිසිම ප්‍රතිව්‍යුහගත කරණයක් හරියට කරන්නට තාමත් බැරි වෙලා තියෙනවා. මං හිතන්නේ මේ ආර්ථික අර්බුදය ඇති වෙලා දැන් මාස ගණනාවක් ගිහිල්ලා ශ්‍රී ලංකන් එයාලයින් එකත් හරියට මේ ප්‍රතිව්‍යුහගතනය කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම බලන්න දැන් විදුලි බල මණ්ඩලය. ඒ වගේම කංච තෙල් සංස්ථාව. දැන් එකපාරම රජය මේවල මිල වැඩි කරා. කිව්වා ජනතාව ජාත්‍යන්තර මිලක් තියෙනවා නම් ඒ සූත්‍රයක් අනුව ඒක දරා ගන්න ඕනේ කියලා. නමුත් මේවලට වෙනස්කම් කරලා මේවා කාර්යක්ෂම කරලා මේවල තියෙන වංචා හා දූෂණ නැති කරලා ජනතාවට සහන දෙන්නේ ජනතාවට ඒ බලාපොරොත්තුව දෙන්නේ කවදද කියලා අපි රජයෙන් මේ අවස්ථාවේදී ප්‍රශ්න කරන් තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි ගත්තාම රටක් හැටියට මේ රාජ්‍ය ව්‍යාපාර තියෙනවා 527ක් මේ රටේ. අනිත් රටවල් බලනකොට එහෙම එච්චර කරන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ රජය ප්‍රතිපත්තියක් වශයෙන් තීරණය කරන්න ඕනේ මේ රජයට ව්‍යාපාර කීයක් කරන්න පුළුවන්. ඒකේ ජනතාවට දෙන ප්‍රතිලාභ මොනවාද? ජනතාවට බදු බරෙන් මේ පාඩු ලබන ව්‍යාපාර මේවා ආරක්ෂා කරනවද කියලා රජය පැහැදිලිව ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා මේ අවස්ථාවේදී මම මතක් කළද. ඒ වගේම අපි දන්නවා මේ රට 1977 විවුර්ත ආර්ථිකය තුලින් ඒ ආර්ථික ප්‍රතිපත්තිය සකස් කරේ අපනයනය මත පදනම් වුණු ආර්ථික ප්‍රතිපත්තිය. නමුත් අපි දන්නවා දැන් අවුරුදු 30කට විතර කලින් මේ අපනයනය කරන බදු ප්‍රතිපත්තිය ඒ ප්‍රතිපත්තිය මේ රජේවල් ඒවා අමතක කළ දැම්මා. ණය අරගෙන ඒ වගේම යම් යම් සංවර්ධන වැඩ කරලා මේ රටේ ආර්ථිකය දුවන්ඩ එක කාලෙක පටන් ගත්තා. ඒ වගේම සංචාරක කර්මාන්තේ ඒ වගේම අපේ විදේශ ශ්‍රමිකයන්ගෙන් ඒ එන විදේශ ප්‍රේෂණවලින් මේ රට දුවන්ඩ පටන් ගත්තා. නමුත් අපි අපනයනය ගැන හරියට සැලකිලිමත් වුණේ නැහැ. තාමත් අපි අපනයනය එදා අර 90 ගණන්වල අපි පටන් ගත්ත ඇඟලුම් කර්මාන්තවලින් තමයි අද වෙනකොටත් යම් තාක් දුරට දුවන්නේ. ඒ වගේම ඒ බ්‍රිතාන්‍ය සමයේදී තිබුණු තේවලින් අපි යම් තාක් දුරට දුවනවා. නමුත් අපිට හරියට අපේ රටේ අපනයනය අපිට ඕන තරමට ඕන ඉලක්කයට මේ රට යාමට බැරි වෙලා තියෙනවා. දැන් බලන්න 95 ශ්‍රී ලංකාවේ අපනයනය තිබුණා ඇමරිකන් ඩොලර් බිලියන 4ක්. ඒක 2021 වෙනකොට ඒකද 12ක බිලියන 12කට තමයි වැඩි කරගෙන තිබුණේ. නමුත් බලන්න කැම්බෝඩියාව. එදා අපිට වඩා පහලෙන් හිටිය බිලියන 1ක තිබුණ අපනයනය මේගොල්ලන් 2021 වෙනකොට බිලියන 18කට වැඩි කරගෙන තියෙනවා. ඒ වගේම මියන්මාරය
වර්තමානව මිනිත්තු 2ක කාලයක් තියෙනවා.
මියන්මාරය වගේ රටවල් ඒවත් බිලියන 1ක් තිබුණ එක අපිටත් වඩා ඉහළින් ගිහිල්ලා බිලියන 17ක් කරගෙන තියෙනවා. ඒ වගේම අපිට අසල්වැසි ඉන්න තායිලන්තේ මැලේසියාව වැනි රටවල් අපනයනය බිලියන 230කට වඩා වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපේ රට අද සංසන්දනය කරන්න බෑ. මං හිතන්නේ මේ වගේ අපනයන ශක්තිමත් ව්‍යාපාර මේ රටේ බිහි වුණා නම් අපේ රටේ සාමාන්‍ය ජනතාවට දාන බදු ටික අපිට අඩු කරලා අපේ රටේ ජනතාව දුප්පත් කරන්නේ නැතුව රජය ක්‍රියාත්මක කරලා අපේ රට ඉස්සරහට ගෙන යන්න තිබුණා. ඉතින් ඒ හින්දා මේකේ ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ මේක වෙන්නේ නැත්තේ මොකද කියලා. ඒක තමයි ease of doing business කියන දර්ශකේ අපි රටවල් 190ක් ගත්තොත් ඒකේ ඉන්නේ අපි 99 වෙනි ස්ථානයේ. අපිට ඉස්සරහට ඉන්දියාවට ඉන්නවා. ඉන්දියාව කියන්නේ විශාල රටක්. මිලියන 1400ක් ඉන්න රටක් අපිට වඩා විලේසියෙන් ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ වගේ රටකට යන්න පුළුවන් නම් විදේශ ආයෝජකෝ ඒ රටවල් වලට යනවා. ඒ වගේම අපේ මැති ඇමතිවරු කවුරු හරි විදේශ ආයෝජකෙක් ආවොත් ඒ වගේම දේශීය ආයෝජකයෙක් ආවොත් කෙලින්ම අහන්නේ ඉස්සෙල්ලාම කොමිස් එක කීයද කියලා. ඉතින් ඒ වගේ රටකට පුදුමයක් නෙමෙයි ඒ වගේ ආයෝජක වෙන්නේ නැති එක. ඒ වගේම විශේෂයෙන්ම අපි නිදහස් වෙළඳ ගිවිසුම් අපි දැක්ක පහුගිය කාලේ පහුගිය රජේවල් මේ නිදහස් වෙළඳ ගිවිසුම් ගේන්න යනකොට ඒවලට මහා විරුද්ධ වෙලා කෑ ගැහුවා. නමුත් බලන්න දැන් ඉන්දියාව වගේ රටක් අපිට වඩා ගිවිසුම් හුඟක් තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ මං හිතන්නේ වෙළඳ නිදහස් වෙළඳ ගිවිසුම් 19ක් ඉන්දියාව අත්සන් කළා තියෙනවා. අපි අත්සන් කළා තියෙන්නේ කීයද? 6යි.
මුතුමගේ කාලය.
මේ 6 අත්සන් කරනකොට මට තප්පර 30ක් දෙන්න. ඒ 6 අත්සන් කරනකොටත් මේ රටේ විශාල හඬක් නගලා ඒව කොහොම හරි නවත්තලා කොහොම හරි කඩාකප්පල් කරලා ඒව තුලින් තමන්ගේ යම් කිසි දෙයක් ආරක්ෂා කරගන්න තමයි සල්සුවේ. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී කියනවා විශේෂයෙන් මේ පිළිබඳව අවධානය යොමු කරලා ඒ වගේම අපේ රටේ ණයවලින් යැපෙන රටක් හැටියට ඉස්සරහට යන්න බෑ. ඒ වගේම අපි ලෝක වෙළඳ පොළ ජයගන්න රටක් හැටියට අපි අපේ ආර්ථිකය පරිවර්තනය කරන්න ඕනේ. ඒ වගේම මේ ආර්ථිකයෙන් එන ප්‍රතිලාභ සාධාරණ ලෙස මේ සමාජයේ සියලු දෙනාටම බෙදී යන පරිදි අපි ඒ කැපකිරීම කරන්න ඕනේ. ඒ වගේම දේශපාලන බලවේග අපි සීමා කරලා ඒ තුලින් මේ රටේ වංචාව හා දූෂණය රජකරන එක අපි නවත්තලා අපි ඉදිරියට යන්න ඕනේ කියමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු කාන්චන විජේසේකර මහත්මයා. ඔබතුමාට මිනිත්තු 20ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමියනි. අද දවසේ විශේෂයෙන්ම මේ බදු පනත පිළිබඳව සාකච්ඡා කරන මොහොතේ මම සූදානම් වෙලා හිටපු කතාව නෙවෙයි සිදු කරන්න සිදු වෙලා තියෙන්නේ. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමියනි, අපි මට පෙර කතා කරපු නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමාත් එතුමත් සඳහන් කරා විශේෂයෙන්ම කනිත් තෙල් සංස්ථාවේ විදුලි බල මණ්ඩලයේ විවිධ ගාස්තු සංශෝධන නිසා ජනතාව මත ඒ වැටිච්ච පිරිවැය පිළිබඳව. නමුත් අපි එකක් තේරුම් ගන්න ඕන, අපි සියලු දෙනාම වග කියන්න ඕන, පක්ෂ විපක්ෂ සියලු දෙනාම ඒ කාලෝචිතව අවශ්‍ය ඒ තීන්දුව තීරණ නොගැනීම නිසා ජනතාවට එක පැත්තකින් අපිට ඉන්ධන ආනයනය කරන්න යන පිරිවැය පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නේ නැතුව දිගින් දිගටම සහනාධාර කියන මානසිකත්වය ජනතාව තුළ තැම්පත් කරලා මේ රටේ මේ රාජ්‍ය ආයතන සියල්ලම රටට බරක් වන ආයතන බවට පත්කිරීමේ වගකීම අපි සියලු දෙනා ගන්න ඕන. ඒකෙදී හුඟක් වෙලාවට නිලධාරීන්ට විතරයි ඇඟිල්ල දික් වෙන්නේ. නිලධාරිනුත් වගකීමක් ගන්න ඕන කොටසක් තියෙනවා, දේශපාලන තීන්දුව හැටියට ගන්න ඕන කොටසකුත් තියෙනවා. විශේෂයෙන්ම මේ ආයතන ගත්තම මම පිළිගන්නවා එක පැත්තකින් අපි ගාස්තු සංශෝධන නිසියාකාරව සිදු නොකිරීම නිසා එක පැත්තකින් මේ වගකීම අපි ගන්න ඕන වගේම විශාල බරක් වෙලා තියෙන රාජ්‍ය නිලධාරි ප්‍රමාණය විශේෂයෙන්ම ඉතාමත්ම ඉහළ වැටුප් ලබන නමුත් ඒ වැටුපට සරිලන දායකත්වයක් ලබා නොදෙන, මම මේ කියන්නේ නැහැ සියලු දෙනා කියලා, නමුත් ඉන්නවා අති බහුතරයක් එවැනි ආකාරයේ දායකත්වයක් නොදක්වන නිසා මේ සිදුවීම් නිසා අද අපිට මේ තත්ත්වෙට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මම කිව්වේ මට මේ කරන්න ආපු කතාව නෙමෙයි කරන්න වෙන්නේ කියලා. මොකද පහුගිය දවස්වල මේ පාර්ලිමේන්තුව ඇතුළෙත් එවැගේම පිටත සමාජ මාධ්‍ය තුල මහා ආන්දෝලනාත්මකම ප්‍රකාශ බවට පත් වෙලා තිබුණා ඉන්ධන ආනයනය සහ ගල් අඟුරු ආනයනය කියන එක. මේක අපි පහුගිය කාලේ පුරාම දැක්කා. ගල් අඟුරු මාෆියාව, ඉන්ධන මාෆියාව ගල් අඟුරු වලින් මෙන්න මෙච්චර වංචා කරා, ඉන්ධන වලින් මෙච්චර වංචා කරා. මේ ආකාරයට විවිධ චෝදනා එල්ල වුණා. ඒ චෝදනා එල්ල වෙච්ච නිසාම තමයි විශේෂයෙන්ම අමාත්‍යවරයා හැටියට මට සිද්ධ වුණේ පැමිණිල්ලක් සිදු කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විවිධ හිටපු අමාත්‍යවරු, විවිධ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු, විවිධ පිරිස්, වෘත්තීය සමිතිවල පිරිස් මේ ගිහිල්ලා කරන චෝදනා පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා. ඒ පරීක්ෂණයක් කරලා මේ ආනයනය කරන ක්‍රමවේදය, ටෙන්ඩර් ක්‍රමවේදය පහුගිය කාලේ කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ? දැන් අපේ රටේ ඇතිලා තියෙන මේ ආර්ථික තත්ත්වයත් එක්ක මේ අභියෝගයට අපි මුහුණ දීලා මේ කටයුතු කරන්න කොහොමද කියන එක පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා. ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ කටයුතු සිද්ධ වෙනකොට මම කණිත්තේල් සංස්ථාවට වෙනමම කිව්වා ඔවුන්ගේ විගණනයක්, අභ්‍යන්තර විගණනයක් සඳහා. මේක ඔවුන්ට තියෙන අභ්‍යන්තර විගණනයෙන් කරන්න බැහැ. ඒ නිසා මේ සඳහා ප්‍රවීණතාවයක් තියෙන, මේ සඳහා අත්දැකීමක් තියෙන වෙනත් සමාගමක් තෝරා ගන්න ක්‍රමවේදයට ගිහිල්ලා මේක ෆොරෙන්සික් ඔඩිට් එකක් බවට පත් කිරීම සඳහා කටයුතු කරන්න කියලා. ඒ වගේම ඊයේ දවසේ මීට සති දෙකකට පෙර මම හර්ෂද සිල්ලා මන්ත්‍රීතුමාගෙන් පාර්ලිමේන්තු ඉල්ලීමක් කරා. චම්පික රණවගේ හිට පැමතුමත් පාර්ලිමේන්තු ඉන්නේදී මම ඉල්ලීමක් කරා. පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් හරි ඇති කරන්න කියලා අලුත් ව්‍යවස්ථා සංශෝධන එනකොට මේ ප්‍රසම්පාදන කටයුතු වලට ඉන්ධන ආනයනය කිරීම, ගල් අඟුරු ආනයනය කිරීම මේක හැමදාම චෝදනා එල්ල වෙන ආණ්ඩුවට. ඒ නිසා මේක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට දීලා මේ කටයුත්ත කරනවා නම් මේක මීටදී විනිවිදභාවයෙන් කරන්න පුළුවන් කියන එක මම යෝජනා කරා. අපි සති දෙකකට පෙර යෝජනා කරා හර්ෂද සිල්ලා මන්ත්‍රීතුමා වෙලාවයි කිව්වා අපි මේ පිළිබඳව මුදල් කාර්ය සභාවට බලය තියෙන මුදල් කාර්ය සභාව පරීක්ෂණ කරනවා කියලා. හැබැයි මේ සති දෙකේ කටයුතු සිද්ධ වුණේ නැහැ. ඒ නිසා මම ඊයේ ලිඛිතව නැවත වතාවක් ඉල්ලීමක් කරා මුදල් කමිටුවේ ප්‍රධානියා හැටියට මේ පිළිබඳව පරීක්ෂාවක් කරන්න කියලා. ඒකට කරන්න හේතු කීපයක් තිබුණා ගරු මුලාසනේ මන්ත්‍රීතුමිනේ. මොකද මේ චෝදනාව එල්ල කිරීම පිටිපස්ස මට දැන් සැකයක් තියෙනවා. එක පැත්තකින් සමහරවිට චෝදනාව එල්ල කරන්නේ අපි ඉලක්ක කරගෙන දේශපාලන වශයෙන් යම්කිසි ආකාරයක අපිට මඩ ගහලා එහෙම නැත්නම් මේ කරගෙන යන වැඩපිළිවෙල නවත්වන්න දෙන්න පුළුවන්. නමුත් මට දැන් බරපතල සැකයක් ඇතිලා තියෙනවා මේ පහුගිය කාලේ පුරා එල්ල කරපු මේ චෝදනා ඇතුලේ ඇත්තම අරමුණ බවට පත් වෙලා තිබුණේ විවිධ සමාගම් වලට යම්කිසි ආකාරයක වාසියක් වෙන ආකාරයට මාර්ගය සකස් කළ දෙන්නද කියලා. ඒ මාර්ගය සකස් කළ දෙන්න අතරතුරේ ආණ්ඩුවක් හැටියට ඉතාමත්ම අමාරුවේ ආර්ථික වශයෙන් අපි පිරිහිමට ලක් වෙලා තියෙන මොහොතක අපිට අවශ්‍ය විදේශ විනිමය හොයාගන්න බැරි වෙලාවක, ඒ ගල් අඟුරු ආනයනය කරන්න විදේශ විනිමය නැති වෙලාවක, ඒ ගල් අඟුරු ආනයනය කරන්න ගත්ත ප්‍රයත්නය එක පැත්තකින් වැළක්වලා මේ රටේ ජනතාවට විදුලි උත්පාදනය කරන්න ආණ්ඩුව අසමත් කියන පණිවිඩය දෙන්නද ඒ කටයුතු කරේ කියන සැකය දැන් මතුලා තියෙනවා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මම කියන්නේ දැන් මේ හැමදාමත් කරලා තියෙන ගල් අඟුරු මිලදී අරගෙන තියෙන ටෙන්ඩර් ක්‍රමී, මේක මම විෂය භාර ඇමතිවරයා හැටියට හිටියත්, මීට පෙර ඇමතිවරු හිටියත්, ඒ සියලු දෙනාම විෂය භාර ඇමතිවරු හැටියට ටෙන්ඩර් ක්‍රමෙන් තමයි ගල් අඟුරු ලබා ගන්න. එතන ගල් අඟුරු ලබා ගන්න ප්‍රසම්පාදනය කරන්න තියෙන තාක්ෂණික කමිටුවක් පත් කරනවා. තාක්ෂණික කමිටුව සහ විශේෂම කැබිනට් මණ්ඩලයෙන් පත් කරන ප්‍රසම්පාදන කමිටුව පත් කරන්නේ මුදල් අමාත්‍යංශයෙන්. ඒක ඉන්නවා ප්‍රසම්පාදන කමිටුවේ ඉන්නෝ අමාත්‍යංශ දෙකක ලේකම්වරු දෙදෙනෙක්. දැන් මේ පහුගිය ගල් අඟුරු පිළිබඳව ටෙන්ඩර් එකේ කටයුතු කිරීමේදී ප්‍රධානියා හැටියට හිටියේ මහා මාර්ග අමාත්‍යංශ ලේකම්වරයා. ඒ වගේම අපේ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයා, මහා බැංකුවේ නිලධාරියෙක්, මහා භාණ්ඩාගාරයේ නිලධාරියෙක්, ඒ වගේම ගල් අඟුරු සමාගමේ නිලධාරියෙක්, ඒ වගේම විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙක්, ඒ වගේම ඛනිජ සංස්ථාවේ නිලධාරියෙක්, ඒ වගේම තාක්ෂණික කමිටුවේ ඉන්නෝ විවිධ ආයතන නියෝජනය කරන දීර්ඝ කාලයක් තිස්සේ මේ ඇනවුම් කරන කණ්ඩායම් ඉන්නෝ. එතකොට මේ මොවුන් මහා බැංකුව සහ මහා භාණ්ඩාගාරයත් එක්ක ගිහලා සාකච්ඡා කරාම අපිට මෙන්න මෙච්චර ප්‍රමාණයක් ආනයනය කරන්න තියෙනවා, ඒ සඳහා අපිට මෙච්චර වියදමක් යනවා කියලා. ඒ මහා භාණ්ඩාගාරයේ සහ මහා බැංකුවෙන් ලැබිච්ච උපදෙස් අනුව තමයි පළ කරන්නේ දැන්වීම ගල් අඟුරු ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් එක ඉදිරිපත් කරන්නේ. අපි දන්නවා මේ වෙලාවේ අපිට විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා. අපිට කිව්වා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා මට කිව්වා මේ ගල් අඟුරු මිලදී ගැනීමට පෙර අඩුම තරමේ ඩොලර් මිලියන 95ක් අපිට වැය වෙයි එක මාසයක් සඳහා ගල් අඟුරු ආනයනය කරන්න කියලා දැන් තියෙන මිල දර්ශකත් එක්ක. ඒ සාමාන්‍ය අගය. එතන අපි ඔක්තෝබර් මාසයේ ඉඳලා මේක ආනයනය කරන්න ඕන, අපිට අප්‍රේල් මාසෙට ආනයනය කරන්න බෑ. අප්‍රේල් වලින් පස්සේ අපිට ඒක ගේන්න බෑ. කියන වාරකන් තත්ත්වෙත් එක්ක. එතකොට ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු උපරිම ගියොත් අප්‍රේල් මාස වෙනකොට මේ රටේ අවශ්‍යතාවයේ ගල්ලංගුරු අවස්ථාවේ ගේන්න ඕන. ඒක නොරොච්චවලේ දක්වා ගෙනියන්න ඕන. ඒකෙන් තමයි අපි ඊළඟ අවුරුද්දේ සැප්තැම්බර් ඔක්තෝබර් දක්වා මේ විදුලි උත්පාදනය කිරීම සඳහා කටයුතු කරන්නේ. එනිසා තමයි එතකොට මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෝ කිව්වේ ඩොලර් මිලියන 95ක් අපිට දෙන්න බෑ, එකවර ගෙවන්න බෑ, පුළුවන් නම් ණයවර ලිපි විරුද්ධ කරලා හෝ එහෙම නැත්නම් ණය ක්‍රමයකට මාස කීපකින් මේක ගෙවන්න පුළුවන් ක්‍රමයකට මේ දැන්වීම පළ කරලා පුළුවන් පිරිස් ලබා ගන්න කියලා. එතන මේ ගල්ලංගුරු ප්‍රසම්පාදනයේදී ඉන්න සාමාන්‍ය රෙජිස්ටර්ඩ් සප්ලයර්ස් දෙන්නේ කියන්නේ ලියාපදිංචි කරන සැපයුම්කරුව. මොකද හැම එක්කිනටම ගල්ලංගුරු දෙන්න බෑ. එතන ලියාපදිංචි කරන සැපයුම්කරුව ලෝකේ විවිධ රටවල වල සැපයුම්කරුව ඉන්නෝ, අපේ රටට දීපු කට්ටිය ඉන්නෝ. ඒ කට්ටිය තමයි මේ ප්‍රසම්පාදන කටයුත්තේ ටෙන්ඩර් මේ ලියකියවි ලවන්නේ. එතකොට මේ ටෙන්ඩර් ලියකියවිල්ල ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි මේක කරනවා ඉන්විටේෂන් ෆෝ බිඩ්. ඒ කියන්නේ සැපයුම්කරුවන්ට මේකට ඇනෝම් කිරීම සඳහා ආරාධනා කරනවා ජූලි මාසේ 21 වෙනිදා. ජූලි මාසේ 21 වෙනිදාන් පස්සේ තියෙනවා ජූලි මාසේ 28 වෙනිදා මේ සැපයුම්කරුවන් එක්ක මූලික සාකච්ඡාවක් තියෙනවා ඒ සැපයුම්කරුවන් එක්ක. ඊළඟට අගෝස්තු මාසේ 10 වෙනිදා තමයි මේ ටෙන්ඩර් එක වහන්නේ. එහෙම නැත්නම් ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ. එතකොට මේ ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙන සමාගම් දෙකක්. ඒ සමාගම් දෙක ඉදිරිපත් වෙලා තාක්ෂණික කමිටුව ඇගයීම් කරනවා ඒ ඉදිරිපත් වෙච්ච යෝජනාවලි දෙක. ඊට අමතරව මේක යන අතරතුරේ තවත් සමාගම් පහක් ඉදිරිපත් කරනවා ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙන්නේ නැතුව අපි කියන අන්සොලිසිටඩ් ප්‍රොපෝසල්ස්. ලියාපදිංචි සැපයුම්කරුවෝ නෙවෙයි, මෙන්න මෙහෙම අපිට දෙන්න පුළුවන්, මෙන්න මේ ගානට අපිට කරන්න පුළුවන් කියලා තවත් සමාගම් පහක් ඉදිරිපත් වෙනවා. එතන අපි කියනවා කැබිනට් මණ්ඩලයටත් මේක දැනුවත් කරලා හදිස්සියේ හරි කවුරු හරි ටෙන්ඩර් එක ඉදිරිපත් වුනේ නැත්නම් මෙන්න මේ ඉදිරිපත් වෙච්ච අන්සොලිසිටඩ් ප්‍රොපෝසල්ස් ටිකත් අපි තාක්ෂණික කමිටුවෙන් ඇගීමට ලක් කරන්න. බැරි වෙලාවක් හරි කවුරු හරි ටෙන්ඩර් එකේ හිටියේ නැත්නම් අන්න අරව අතනින් සුදුසු එක තෝරගන්නවා. මොකද අපිට ඔක්තෝබර් වෙනකොට මේකට අවශ්‍ය ගල්ලංගුරු ටික ආනනය කරන්න ඕන. එතකොට ගරු මුලස්සනේ මන්ත්‍රීතුමියනි අපිට ඉදිරිපත් වෙන තාක්ෂණික කමිටුවේ කියනවා සමාගම් දෙකක් ඉදිරිපත් වෙච්ච සමාගම් දෙකෙන් එක සමාගමක් ලන්සුව කියන්නේ නැහැ. ඔවුන් ඉදිරිපත් කරන්නේ නැහැ. දෙවනි සමාගම ඩොලර් 328කට මෙට්‍රික් ටොන් එකක් 328කට කොම්පොසිට් ඉන්ඩෙක්ස් එක පාවිච්චි කරලා විවිධ ඉන්ඩෙක්ස් තියෙනවා. රුසියානු ඉන්ඩෙක්ස් එක තියෙනවා, නිව්කාසල් ඉන්ඩෙක්ස් එක තියෙනවා, විවිධ ඉන්ඩෙක්ස් තියෙනවා. නමුත් කෝප් කමිටුවක් කියලා තියෙනවා මේ සියලුම ඉන්ඩෙක්ස් වල එකතුවක් ගන්න සාමාන්‍ය ගයක් ගත්ත කොම්පොසිට් ඉන්ඩෙක්ස් එකක් පාවිච්චි කරන්න කියලා. එතන කොම්පොසිට් ඉන්ඩෙක්ස් එක අනුව 328යි එදා දවසට තියෙන ඉන්ඩෙක්ස් එකත් 90. එතන ඒක තමයි ටෙන්ඩර් එක ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතන අර තව 5 දෙනෙක් ඉදිරිපත් කරනවා ලන්සු වෙනම. ලන්සු නෙමෙයි අන්සොලිසිටඩ් ප්‍රොපෝසල්ස්. ඒ ප්‍රොපෝසල්ස් වල තියෙන මිල ගණන් තමයි එක්තරා සමාගමක් බ්‍රවුන් සමාගම CMEC බ්‍රවුන් සමාගම ඉදිරිපත් කරනවා 554ක්. ඩොලර් 554 මෙට්‍රික් ටොන් එකට අපි දෙන්නම් 150ක් දෙන්න ඇමරිකානු ඩොලර් වලින්, 150ක් දෙන්න යුවාන් හරි රුපියල් වලින් හරි කියලා. දෙවැනි එකේ වුන් කියනවා 526ක්. මේක තමයි ඉදිරිපත් කරන මිල ගණන්. එතන 328යි එන්නේ ටෙන්ඩර් එකේ, 554ක් ඉදිරිපත් කරන අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකේ. ඊළඟ ටෙන්ඩර් එක වහනවා. ටෙන්ඩර් එක වහනවා අගෝස්තු මාසේ. ටෙන්ඩර් එක වහනවා අගෝස්තු මාසේ 10 වෙනිදා. ටෙන්ඩර් එක වැහුවට පස්සේ අගෝස්තු මාසේ 12 වෙනිදා අර CMEC කියන සමාගමම නැවත වතාවක් අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් ඉදිරිපත් කළා කියනවා, නෑ අපිට දැන් 528 නෙවෙයි, දැන් අපිට 290ට 285ට දෙන්න පුළුවන් කියලා. අර සැපයුම්කරුවා ටෙන්ඩර් එකේ දාපු ගාන බලලා දවස් දෙකකට පස්සේ කියනවා 580ට දෙනවයි කියලා පුෙක් කියලා, දැන් කියනවා 280ට 285ට දෙන්නම් කියලා. රුපියල් ඩොලර් 250ක් අඩු වෙලා. ඩොලර් 250ක් අඩු වෙලා. ඒ විතරක් නෙමෙයි කියන්නේ, ඇමරිකානු ඩොලර් වලින් 150යි රුපියල් වලින් 150ක් විතරක් නෙවෙයි, ඇමරිකානු ඩොලර් වලින් ගෙවන්න 150ක් මූලිකව ඉතුරු 150 රුපියල් වලින් ගෙවන්න අවුරුදු 5කින් ණය ක්‍රමයකට. එහෙමත් කියනවා. එතකොට දැන් ගරු සභාපතිනේ මට සැකයක් මතුවෙනවා, මේ ගල්ලංගුරු ප්‍රසම්පාදනය කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. එතකොට ගල්ලංගුරු තොගේ කොහෙන් හරි අරගෙන තියෙන්න ඕන, එක්ක ගල්ලංගුරු සමාගමක් තියෙන්න ඕන. එතකොට මට දැන් හිතර දෙය තමයි, සැකය තමයි, ගල්ලංගුරු තොගයක් අරගෙන තිබුණා, ඒ තොගේ අපේ ඇඟේ ගහන්න හැදුවා ඩොලර් 528ට. හැබැයි ටෙන්ඩර් එකේ ආවා ඊට වැඩිය අඩු ලන්සුවක්. ඒ අඩු ලන්සුව ආවට පස්සේ අර ලබා ගන්න හිටපු අයිතු ලාභේ ටිකක් අඩු කරලා ඉවරලා, ටිකක් නේ 50%කින් අඩු කරලා ඉවරලා කියනවා 295ට අපි දැන් දෙන්නම් කියලා. එතන එකක් තමයි අපේ රටේ තියෙන ප්‍රසම්පාදන ක්‍රමයේ ඇතුලේ ටෙන්ඩර් එකක් දැම්මට පස්සේ ටෙන්ඩර් එක විවෘත කරලා ටෙන්ඩර් එක වැහුවට පස්සේ අපිට යන්න බෑ වෙනත් විකල්ප ක්‍රමයකට. දැන් මේකේ සමාජයේ විශාල මතයක් හදලා තියෙනවා. හිටපු ඇමතිවරු, මන්ත්‍රීවරු, හාමුදුරුවෝ කීප දෙනෙක් නඩුත් දාලා තියෙනවා ගිහිල්ලා. මේක හොඳයි, නඩු දාලා තියෙන එකත් මේක දැනගන්න හොඳයි රටේ ජනතාවට. කවුරු වෙනුවෙන්ද මේ පෙනී ඉන්නේ කියලා. එතකොට අපි ලන්සෝ ඉදිරිපත් කරපු සමාගමට කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා අනුමැතිය දීලා ඒක කිව්වා ඔක්තෝබර් මාසේ ඉඳලා සැපයුම් කරන්න කියලා. සැපයුම් කරන්න කියලා කියනකට නඩු දානවා. ඒ සමාගම නඩු දාන එක විතරක් නෙමෙයි, මේ ක්‍රමයට නඩු දාන එකක් කමක් නැහැ. මේ සමාගම ගරු මුලසේ මන්ත්‍රීතුමනි, මම එක පෙරේද තමයි දැනගන්නේ, මේ සමාගම CMEC බ්‍රවුන් කියන සමාගම අර සැපයුම සඳහා ටෙන්ඩර් එක ලබා දීපු සමාගමට ඍජුව ලියුමක් යවනවා. ලිපියක් යවලා කියනවා මේ කටයුත්තට එකතු වෙන්න එපා, අපි නඩුවක් දාන්න ඉන්නේ, ඔය කට්ටියට මේක කරන්න සිදු කරන්නේ නැහැ කියලා. දැන් මේ මෙහෙම කරන්න පුළුවන්ද? දැන් මේ මාෆියාව වැඩ කරන විදිය. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන ගරු මොනසන්තුනි. ඒකත් කමක් නැහැ කියන්නේ. දැන් මම හර්ෂ සිල්ල මන්ත්‍රීතුමාගෙන් ඒක ඉල්ලුවේ මේක කඩිනමින් ගෙවල්ලා මුදල් කාරක ස්වභාවයේ පරීක්ෂා කරන්න. තාක්ෂණික කමිටුවේ වැරද්දක් තියනවද? ප්‍රසම්පාදන කමිටුවේ වැරද්දක් තියනවද? ලන්සෝ අඩුම ලන්සෝ නෙමෙයිද තේරුවේ? දැන් මේකේ කියලා තියෙනවා එක ලන්සෝයි තිබ්බේ කියලා. සමාගම් දෙකක් ඉදිරිපත් වෙනවා. එක්කෙනෙක් ලන්සෝ දෙනවා, එක්කෙනෙක් තියන්නේ නැහැ. එහෙම වුණාම ටෙන්ඩර් එක තමයි යන්න වෙන්නේ. පහුගිය කාලේ ඔබතුමාලා කෑ ගැහුවේ මෙතන ඉඳගෙන ටෙන්ඩර් එකෙන් පිට යනවා, ටෙන්ඩර් එකෙන් පිට යනවා කියලා. දැන් ටෙන්ඩර් එකෙන් ආවම කියනවා ටෙන්ඩර් එකෙන් යන්න එපා, අනිත් එකෙන් යන්න කියලා කියනවා. එතන මේක පරීක්ෂා කරන්න, ඒක හොඳයි. හැබැයි මට තියෙන ප්‍රශ්නේ තමයි කනගාටුව තමයි කරු මුලස්සේ මන්ත්‍රීතුමියනේ. අපි ඉතාමත්ම අමාරු වෙලාවක මූල්‍ය අරමුදු දෙක වැටලා තියෙන වෙලාවක අපේ විදුලි බල ජනනය කිරීම සඳහා අවශ්‍ය ගල්ලඟුරු නැති වෙලාවක මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය දෙකම එකඟ වෙලා අපි මාස 6කට පස්සේ, ඒ කියන්නේ ගල්ලඟුරු නැව ගෙනාවට පස්සේ එකඟ වෙලා තිබුණේ ඒ ටෙන්ඩර් එක ඇතුලේ ගේන නැවට ගෙනාවු දවසේ ඉඳලා බාලා බෑවට පස්සේ මාස 6කට පස්සේ තමයි අපි ගෙවීම් කටයුතු කරන්නේ. ඒකට පොලිය අය කරන්නෙත් නැහැ. බිංදුවක පොලිය 0.0යි. පොලිය අය කරන්නෙත් නැහැ. අය කරන්නේ නැතුව මාස 6කට පස්සේ ගෙවන්නේ. මේ බංකොලොත් වෙලා තියෙන රටකට, අපේ බැංකු පද්ධතිය කඩාගෙන වැටලා තියෙන රටකට එහෙම දෙන්නේ. එතකොට මේ සමාගම් වලින් එහෙම ඉදිරිපත් වෙලා තියෙනකට මෙහෙම ගිහිල්ලා නඩු දාලා බය කරලා පාර්ලිමේන්තුව ඇතුලේ ගහලා අසත්‍ය ප්‍රචාර කරාට පස්සේ දැන් මේ සමාගම් කතා කරලා කියනවා ලංකාවේ මේ වගේ කටයුතු කරනවා නම් මේ වගේ අපිට මේ නඩු කටයුතු වලට කාලය වැය කරන්න සිද්ධ වෙනවා නම් අපිට විශ්වාසයක් නැහැ. අපි සැපයුම් කරාට පස්සේ නඩු කටයුත්ත දිගට ගියොත් එහෙම අපිට මුදල් ලැබෙයි මාස 6කින් පස්සේ කියන එක. දැන් ඔවුන්ට අවිශ්වාසය ඇතිලා තියෙනවා. මේකේ කනගාටුදායකම තත්ත්වය තමයි, මම දන්නේ අද දවසේ මොන තත්ත්වයක් ඇති වෙයිද කියලා. අද දවසේ තමයි අවසාන දවසේ පර්ෆෝමන්ස් බොන්ඩ් එක ඉදිරිපත් කරන්න තියෙන බැංකුවට. මම මේ මොහොතේත් බැලුවා, මට ගල්ලංගුරු සමාගමේ සභාපතිතුමා කතා කරලා කිව්වා ඔවුන් මැලිකමක් දක්වනවා මේ කටයුත්ත කරන්න නීතිමය කටයුත්තක් තියෙන නිසා කියලා. ඒකෙන් අවාසිය වෙන්නේ කාටද? දැන් අද දවසේ එක සමාගමක්වත් ඉදිරිපත් වෙන්නේ නැත්නම් මේ ගල්ලංගුරු ටෙන්ඩර් එක ලබා දීලා තිබුණු සැප්තැම්බර් මාසේ මැද ඉඳලා මේක ගේන්න තිබුණු සමාගම ඉදිරිපත් වෙන්නේ නැත්නම් මොකක්ද ඊළඟ තියෙන අපේ ප්‍රශ්නේ? අපි යන්නේ ආයෙ ටෙන්ඩර් ක්‍රමයට. ආයෙත් දානවා අපි දැන්වීම. ආයෙ සති 3ක් යනවා. සති 3ක් යනවා විතරක් නෙමෙයි, ඒකේ හොයාගන්න බැරුණොත් තමයි අපි අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකට යන්නේ. ඒතර කොහෙන්ද මුදල් අපිට නැති වෙලාවේ අපිට ලැබෙන්නේ නැත්නම් ණය කාලයක්, අපිට මාස 6ක් ලැබෙන්නේ නැත්නම් අපිට ඊළඟට සැපයුම් කරයක් හොයාගන්න බැරි නම් මම හිතනවා මේ නඩු පිටිපස්සේ ඉන්න නැත්නම් මේ පිළිබඳව සමාජයේ වැරදි මතයක් ගෙනිච්ච පිරිස්වල අවශ්‍යතාවයේ තිබුණොත් එක්කෝ මේ එක්තරා සමාගමකට මේක දෙන්න, එහෙම නැත්නම් මේ රටේ ගල්ලඟුරු හිඟියක් ඇති කරලා පැය 7කට 8කට විදුලි කප්පාදු දක්වා ගෙනියන්න, ආණ්ඩුවට සිද්ධ කරන්න, සිදුවීම කරන තත්ත්වයටපත් කරන්න කටයුතු කරාද කියන සැකේ මට තියෙනවා. එස දැන් මට මරපතල ගැටලුවක් කියලා තිනවා විශේෂ බාර ඇමතිවරයා හැටියට. මම ජනාධිපතිතුමාට ඊයේ කිව්වා, මම අපේ අමාත්‍ය සෙලේකම් තුමත් එක්ක දැන් සාකච්ඡා කරා, හර්ෂ සිල්ල මන්ත්‍රීතුමත් එක්ක මීට පැය භාගයකට ඉස්සෙල්ලා මම මේ පණිවිඩය කිව්වා. මම කෝ පරීක්ෂණ ඉක්මන් කරන්න. මොකද පරීක්ෂණ ඉක්මන් කරන තරම හොඳයි, බලා ගන්න පුළුවන් මේ නඩු දානෙව පිටිපස්සේ, මේ අසත්‍ය ප්‍රචාර ගෙනියන පිටිපස්සේ ඔවුන්ගේ පිටිපස්සින සමාගම් මොනවද කියන එක. ඒක බලා ගන්න පුළුවන්. මේක තමයි ලංකාවේ තියෙන ලොකුම මාෆියා එක. මේකේ මට තියෙන කනගාටුව තමයි ඊළඟ වාරයේ සඳහා දැන් ගල්ලංගුරු ලැබෙයිද නැද්ද කියන අවිශ්වාසයත් අපිට තියෙනවා. ඒකෙන් පැය 7කට 8කට විදුලි කප්පාදුව කරන්න වෙයිද? අපි බලාගෙන හිටියේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා වෙනකොට නොරොච්චෝලේ අනෙකුත් අපේ බලාගාරයත් එකතු වෙනකොට පද්ධතිය මෙගවට් 900 වෙනකොට මම ජනාධිපතිවරණ තියේ කිව්වා ඔක්තෝබර් මාසේ 15 වෙනිදා ඉඳලා අපිට පැය 24 අඛණ්ඩ විදුලිය ලබා දෙන්න පුළුවන් වෙයි. ගල්ලංගුරු ටිකක් තියෙනවා, ජලයක් තියෙනවා, අපිට ඉන්ධන පාවිච්චි කරන්න නැතුව අපිට විදුලිය ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි හෙට ඉඳලා අපි සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. මේ ගල්ලංගුරු ටික අපිට ලැබෙන්නේ නැත්නම් අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා ගල්ලංගුරු ගන්නෙ කොහොමද කියලා. මට තියෙන සැකය අද කවුරු හරි මේකට ඉදිරිපත් වෙලා බැංකු පද්ධතිය හරහා මේක ආවොත් අපිට හොඳයි. හැබැයි එහෙම නාවොත් මට තියෙන සැක දෙක එකක් තමයි මීට වඩා වැඩි මුදලක් අපිට ගෙවන්න වෙයිද ඊළඟෙන සැපයුම් කරුවට. ඒ අලාභය කවුද දරාගන්නේ? ඔය නඩු දාන කට්ටියද, අසත්‍ය ප්‍රචාර කරන කට්ටියද, ඒ විල ප්‍රකාශ කරලිවල මේ රටේ මතයක් සහ ලෝකේ මතයක් හදපු කට්ටියද? දෙක, අපිට එහෙම හරි ගානකට ගන්න බැරි නම් අපි ගල්ලංගුරු සපයා ගන්න කොහොමද? තුන්වෙනි කාරණාව තමයි ගල්ලංගුරු සපයා ගන්න කවුරු ඉදිරිපත් වුණත් ඒකට ගෙවන්න අපිට ඔක්තෝබර් මාසේ මුදල් තියනවද කියන එක. මේ කරුණු තුනම දැන් අපිට තියෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. පහුගිය සති 3-4ම අපි මේ වෙනින් ඉතාමත්ම අවංකව රාජ්‍ය නිලධාරි කණ්ඩායමක් වැඩ කරා. මේකේ සමහරවිට ඇඟිල්ල දික් කරනවා ඇති දේශපාලඥයන්ට, සමහරවිට චෝදනා එල්ල කරනවා ඇති මෙන්න මේක මේ අහවල් සමාගම් මේ සමාගම් කියලා. අපිට කවුරු හරි මේ වෙලාවෙ ඇවිල්ලා ගල්ලංගුරු ටික දීලා අපිට මේ විදුලි ජනනය සඳහා අවශ්‍ය
කාලයක් තියෙනවා
කටයුතු කරනවා නම් ගරු මුලාසනේ සභාපතිතුමනි ඒක තමයි අපි කරන්න ඕන. පහුගිය කාලේ ඉන්ධන ආනයනය පිළිබඳවත් ඔහොම කතා කරා. මෙන්න රුසියාවෙන් ගන්න පුළුවන් අහවල් ගාන්ට, මෙන්න අහවල් තනින් අහවල් ගාන්ට ගන්න පුළුවන්. එහෙම අහවල් ගාන්ට ගන්න පුළුවන් නම් කරුණා කරලා මැදිහත් වෙලා ඇවිල්ලා අරගෙන දෙන්න. අපි ඒ උත්සාහය දරන්නේ. ටෙන්ඩර් අපි දාලා තියෙනවා, ටෙන්ඩර් වලට කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැත්තම්, ඒ දාන ගණන් වලට කවුරුවත් එන්නේ නැත්තම් මේ රටේ තියෙන ණය ශ්‍රේණිගත කිරීමෙන් හින්දා කාටවත් බැංකු පහසුමක් ගන්න බැරි නම් අපි තේරුම් ගන්න ඕනේ මේ තියෙන යථාර්ථය. අපි 2022 තෙල් ආනයනය කිරීමේදී, ගල්ලංගුරු ආනයනය කිරීමේදී අපි ඉන්නේ නැහැ 2019 තත්ත්වේ. අපි 2018 තත්ත්වේ නෙමෙයි අපි ඉන්නේ, 2017 තත්ත්වේ නෙමෙයි, 2021 තත්ත්වෙත් නෙමෙයි අපි ඉන්නේ. ඒ නිසා මේව පිළිබඳව අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා මූලාසනේ මන්ත්‍රීතුමීගෙන් මම ඉල්ලීමක් කරනවා, කතානායකතුමා දැනුවත් කරලා මේ මුදල් කාර්ය සභාවෙන් හෝ කෝප් කමිටුවෙන් හෝ මොකක් හරි කමිටුවකින් කමක් නැහැ, මේ ගල්ලංගුරු ආනයනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රමය පිළිබඳව කඩිනම් විසඳුමක් දෙන්න. මේවා මේ මාස ගණන් අදින කමිටු වල නම් තියන්න එපා. මේක දවස් දෙකෙන් තුනෙන් ගෙනල්ලා කතා කරලා හොයන්න පුළුවන්. අවශ්‍යතාවය තියෙනවා නම් කරන්න පුළුවන්. චෝදනා එල්ල කරා නම්, මේවා කරා නම් කරුණා කරලා මේවා කඩිනමින් මේවා පිළිබඳ පරීක්ෂණ කටයුතු කරලා රටේ ජනතාවට දැනගන්න දෙන්න. රටේ ජනතාවට දැනගන්න දෙන්න මේක ඇමතිවරයා හෝ රජය හෝ නිලධාරි හෝ කවුරු හරි වැරද්දක් කළා තියනවද? එහෙම නැත්නම් කවුද වග කියන්න ඕන මේ රටේ ගල්ලංගුරු නැති වුණොත් මේකට වග කියන්න ඕන කියන එක පිළිබඳව ඒ අනාවරණය කළ යුතුයි. ඒ නිසා මම නම් අභියෝග කරන්න යන්නේ නඩු වලට. නඩු කිසි ප්‍රශ්නයක් නෙමෙයි. ඕනම කෙනෙක් නීතිය ඉදිරියට යන්න අයිතියක් තියෙනවා. හැබැයි අපි ඉල්ලීමක් කරනවා නීතිපති දෙපාර්තමේන්තුවෙන් උනොත් මේක කඩිනම් කටයුත්තක් හැටියට උසාවියේ ඉදිරියේ කරුණු ඉදිරිපත් කළා. මොකද අපිට ගල්ලංගුරු නැතුව ඉන්න බෑ මාස 6ක් අතක්. අපිට ඔක්තෝබර් මාසේ 15 වෙනිදා ඉන්නකම් විතරයි අපේ මේ තියෙන බලාගාර වලට දැන් තියෙන ගල්ලංගුරු ටික තියෙන්නේ. අපිට පහුගිය ටෙන්ඩර් එකෙන් ලැබිච්ච ගල්ලංගුරු ටිකක් තියෙනවා. ඒක තව මාසෙකින් අපිට ලැබෙන්න ඕන. හැබැයි අපි ඊළඟ ප්‍රසම්පාදන කටයුතු වලට ගියේ නැත්නම් අපිට මේ ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම ඔබතුමෙන් ඉල්ලීමක් කරනවා, කතානායකතුමා දැනුවත් කළා, මේක රටේ ව්‍යසනයක් ඇතිවිය හැකි තත්ත්වයක්. ගල්ලංගුරු රටේ නැහැ කියලා කියන්නේ විදුලි බලය නැවත වතාවක් පැය 7කට 8කට යන්න පුළුවන් වෙලා තියෙන කියලා කියන්නේ රටේ නැවත වතාවක් අවිනිශ්චිතතාවයක් ඇති කරන ස්වභාවයක්. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මුලසේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම හර්සසිල මන්ත්‍රීතුමාගෙන් මම ඉල්ලීමක් කරා කඩිනමින් මේ පරීක්ෂණ කටයුතු කරන්න. පරීක්ෂණ කටයුතු කරන්න පමණක් නෙවෙයි, ඔබතුමාලා සහයෝගය දැන් දෙන්න වෙනවා. දැන් අර අඩුවට දෙන්න පුළුවන් කිපු ගල්ලංගුරු කට්ටිය ඉන්නෝනේ. දැන් මේ ටෙන්ඩර් එකට වැඩිය අඩුවට දෙන්න පුළුවන් කට්ටිය අන්න කරුණා කරලා විපක්ෂ මහත්වරු ටික ඒ ගල්ලංගුරු අඩුවට දෙන්න පුළුවන් කට්ටිය ගෙනල්ලා හෙට උනත් කමක් නැහැ අපේ ගල්ලංගුරු සමාගම ඇවිල්ලා කියන්න මෙන්න මේ ගානට දෙන්න කැමති, මේක තමයි මිල ගණන්, මෙන්න මේක තමයි අපිට දෙන්න පුළුවන් ක්‍රමය කියලා ඒකත් කරලා දෙන්න. මොකද මේකෙන් වැළක්වුවා
ඔබතුමයි කාලය අවසන්
කරගන්න ලබා ගත හැකි ක්‍රමවේද. ඒ නිසා මම කතාව කරන්න හිටියේ වෙන කතාවක්. නමුත් අද කනගාටුවෙන් උනත් මේක කිව යුතුව නිසා තමයි නැත්නම් මේ රටේ ජනතාව අතර මතයක් ඇති වෙලා තියෙන්නේ මේ ගල්ලංගුරු මගඩි මේ ලාභ උපයා ගන්න මේ ජනතාව ඉතාමත් අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න වෙලාවේ මේකත් පාවිච්චි කරන නිසා වග කිය යුතු විපක්ෂයක් හැටියට මම ඉල්ලීමක් කරනවා. එසේ ප්‍රකාශ කරපු සියලු දෙනාගින්ම ගල්ලංගුරු වලින් මෙන්න මේක වෙලා තියෙනවා කියන කරුණාකර අධිකරණයට යන්න. කරුණාකර ඔබතුමන්ලගේ විපක්ෂයේ සමාජිකයෙක්ට දීලා තියෙන්නේ මුදල් කාර්ක සභාව, ගිහිල්ලා සාක්ෂි ටික දෙන්න. මම ඉදිරිපත් කරන්න ඉන්න සූදානම් මෙන්න මේ සමාගම්, විශේෂයෙන් මේ CMEC Browns කියන සමාගම, මේ LOLC සමාගමට අනුබද්ධ සමාගම, එක පාටම ඩොලර් 528ට තිබ්බ එක 285ට 290ට කරෙත් කොහොමද කියන එකත් මේවත් කරුණුත් එක්ක ලිඛිතව මේ තියෙන ඕන් යවපු ලිපි ලේඛනත් එක්ක ඇවිල්ලා ලබා දෙන කටයුතු කරනවා කියන එකත් මතක් කරමින් ලබා දීපු කාලට ස්තුතිවන්ත වෙමි මම නිහඬව.
බොහොම ස්තුතියි honorable Kulasingham Dilipan you have 11 minutes.
அவைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, கடந்த சில மாதங்களுக்கு முன்பு எமது வன்னி பிரதேசத்தில் கைத்தொழில் பேட்டை தொடங்குவதற்கான இடங்கள் அடையாளப்படுத்தப்பட்டு பிரதேச செயலாளர்கள் ஊடாக அமைச்சுக்கு அனுப்பப்பட்டிருந்தது. ஆனால் இன்று வரை அதற்கான எந்தவித முன்னேற்பாடான வேலை திட்டமும் நடைபெறவில்லை. எனவே இப்பொழுது வந்திருக்கின்ற புதிய அமைச்சர் இது தொடர்பாக கவனம் எடுப்பார் என்று நான் நினைக்கின்றேன். அதேபோல் அடையாளப்படுத்தப்பட்ட அந்த இடங்கள் வன இலாகாவிற்கு சொந்தமான இடங்களாக சிலது இருப்பதால் அதனை விடுவிப்பதற்கும் அமைச்சர் சிபாரிசு செய்ய வேண்டும். தற்சமயம் எமது அரசாங்கத்தில் நிதி நெருக்கடி இருப்பதால் அந்த கைத்தொழில் பேட்டைகளை நாம் அடையாளப்படுத்தி அந்த தொழில் முயற்சியாளர்களுக்கு வழங்கினாலே அவர்கள் தங்களால் இயன்ற அந்த வேலை திட்டத்தினை ஆரம்பிப்பார்கள். எமது பிரதேச மக்களுக்கு தற்சமயம் பணமோ அல்லது இலவச பொருட்களோ தற்சமயம் தேவையில்லை. அதற்கு மாறாக வெற்று காணிகளை அந்தந்த பிரதேசத்தில் உள்ள அந்தந்த கிராமத்தில் உள்ள மக்களுக்கு அந்த கிராமத்தில் உள்ள வெற்று காணிகளை பகிர்ந்தளித்தாலே அந்த மக்கள் தமது வாழ்வாதாரத்தினை மேம்படுத்திக் கொள்வார்கள். கௌரவ வன இலாக அமைச்சர் மஹிந்த அமரவீர அவர்கள் இந்த இடத்தில் இருப்பதால் எனக்கு பேசுவதற்கு சந்தர்ப்பம் கிடைத்ததையிட்டு நான் மிக்க மகிழ்ச்சி அடைகின்றேன். உண்மையில் எமது பிரதேசம், அதாவது குறிப்பாக வன்னி பிரதேசம், 3 மாவட்டங்களை உள்ளடக்கியது. வவுனியா, மன்னார், முல்லைத்தீவு. இந்த 3 மாவட்டங்களிலும் அதிக அளவான காடுகள் இருக்கின்றன. ஆனால் இந்த வெற்று காணிகள் பல 1000 ஏக்கர் அளவில் இருந்தாலும் அதனை அந்த மக்களுக்கு கொடுப்பதற்கு இந்த வன இலாகா முன்வரவில்லை. சமீப காலமாக இந்த எல்லை கற்கள் போடப்படுகின்ற ஒரு பிரச்சனை நாளுக்கு நாள் அதிகரித்துக் கொண்டே வருகின்றது. நான் வவுனியா மாவட்ட அபிவிருத்தி குழு தலைவர் என்ற வகையில் கௌரவ ஆளுநருடன் இணைந்து அந்த குழு கூட்டத்தில் ஒரு முடிவை எடுத்திருந்தோம். வன இலாகா எல்லை கற்களை பதிக்கின்ற பொழுது பிரதேச செயலாளரின் அறிவுறுத்தலுக்கு அமைய கிராம சேவையாளரோடு கலந்துரையாடி அந்த எல்லை கற்களை பதிக்க வேண்டும் என்று. ஆனால் அது ஒரு சில நாட்களே அந்த வாக்குறுதி கடைபிடிக்கப்பட்டது. ஆனால் இன்று வரை அது நடைமுறைப்படுத்தப்படவில்லை. குறிப்பாக பயிர் செய்வதற்கு பிரதேச செயலாளர் அனுமதி அளித்தும் அந்த கடிதத்துடன் சென்று அந்த சாமானிய மக்கள் அந்த பகுதியில் தமது பயிற்சிகையை மேற்கொள்கின்ற பொழுது வன இலாகாவினர் வந்து ஒரு மனிதாபிமானமற்ற செயலில் அந்த வாட்டப்பம் மற்றும் ஏனைய உபகரணங்களையும் பறித்து கொண்டு அந்த சாமானியர்களை கொண்டு சென்று சிறையில் அடைக்கக்கூடிய ஒரு நிலைமை எமது வன்னி பிரதேசத்தில் நிலவுகின்றது. நான் எனக்கு ஒரு விடயம் மட்டும் புரியவில்லை. பிரதேச செயலாளர் அனுமதி அளித்திருந்தால் அப்பொழுது அந்த பிரதேச செயலாளரை தான் வன இலாகாவினர் கைது செய்ய வேண்டும். பிரதேச செயலாளரின் கடிதத்தை நம்பியே அந்த மக்கள் அந்த துப்புரவு பணியை மேற்கொள்கின்ற பொழுது இந்த விடயம் நடக்கின்றது. வருகின்ற 11ஆம் தேதி எமது கௌரவ அமைச்சர் மஹிந்த அமரவீர அவர்கள் எமது வவுனியா மாவட்டத்திற்கு வருகை தர இருக்கின்றார். அவரிடம் நிச்சயம் வவுனியா மாவட்டம் மற்றும் ஏனைய மாவட்டங்கள் சார்ந்த பிரச்சனைகளை நாம் நம்பிக்கையுடன் முன்வைக்க இருக்கின்றோம். அவர் நிச்சயம் எமக்கான தீர்வினை பெற்று தருவார் என்று நம்புகின்றோம். அதேபோல் எமது மக்கள் யுத்தத்தால் பாதிக்கப்பட்ட மக்கள். 30 வருடங்களுக்கு மேலாக நடந்த அந்த யுத்தத்தால் இடம்பெயர்ந்து மீண்டும் தமது இடத்திற்கு செல்கின்ற பொழுது அங்கு அந்த வனவள திணைக்களத்தினரால் தடுக்கப்படுகின்றனர். அவர்கள் அங்கு வாழ்ந்ததற்கான வீடுகள், கிணறுகள், ஆலயங்கள் என்று அடையாளங்கள் இருந்தாலும் அது வன இலாகாவிற்கு சொந்தமான இடம், நீங்கள் செல்ல வேண்டாம் என்று அந்த தடுக்கப்படுகின்றனர். கௌரவ அமைச்சர் அவர்களே, 30 வருடங்கள் அந்த இடத்துக்கு செல்லாவிட்டால் அதில் ஒரு சிறு பற்றைக்காடுகளாகவோ அல்லது சிறு மரங்கள் அடர்ந்த பிரதேசங்களாகவோ அந்த இடம் காட்சி தரும். தயவுசெய்து அப்படியான இடங்களையும் தாங்கள் மீட்டு தர வேண்டும். நான் பாராளுமன்ற உறுப்பினராக தெரிவாகி 2.5 வருடங்களுக்குள் 160க்கும் மேற்பட்ட கிராமங்களுக்கு சென்றிருக்கின்றேன். அந்த கிராமங்களில் 90% மக்கள் கேட்கக்கூடிய ஒரே ஒரு விடயம், இந்த வெற்றுக்காணிகளை, வனையிலாகாவிடம் இருக்கக்கூடிய இந்த வெற்றுக்காணிகளை எமக்கு கையளித்தாலே போதும், எமது வாழ்வாதாரத்தினை நாம் மேம்படுத்திக் கொள்வோம் என்று கூறுகின்றனர். அதேபோல் இன்று கௌரவ அமைச்சர், முன்னாள் அமைச்சின் செயலாளர்கள் உட்பட பல கூட்டங்களை எமது மாவட்டங்களில் நடத்தியிருக்கின்றோம். அப்பொழுது வனவள திணைக்களத்தின் மாவட்ட உயர் அதிகாரிகள் கலந்து கொண்டு அந்த இடங்களை விடுவிப்பதாக அந்த இடத்தில் உறுதியளித்ததற்கு பிற்பாடு அவர்கள் கொழும்பு நோக்கி வந்தவுடன் அந்த உத்தியோகத்தர்கள் அந்த விடயம் தொடர்பாக அக்கறை எடுப்பதில்லை. குறிப்பாக இந்த என்னிடம் ஒரு, அதாவது கொழும்பிலிருந்து வன பரிபாலன திணைக்களத்தின் கன்சர்வேட்டிவ் ஜெனரல் அனுப்பிய கடிதம் இருக்கின்றது, 3rd மாதம் அனுப்பிய கடிதம். இந்த கடிதத்தை கூட வவுனியா மாவட்டத்தில் உள்ள வனவள அதிகாரிகள் தூக்கி எறிந்த நிலையே காணப்படுகின்றது. இது ஒரு வேதனையான ஒரு விடயம். எமது மக்கள் கடுமையான உழைப்பாளிகள், இலவசமாக எந்த பொருளையோ பணத்தையோ கேட்கவில்லை. இந்த இடங்களை மீட்டு தர சொல்லியே அவர்கள் கேட்கின்றனர். நிச்சயம் அதனை நாங்கள் பெற்றுக் கொடுக்க வேண்டும். அடுத்ததாக பற்றி உட்பட பல துறைகளில் எமது மக்கள் சிறந்த பயிற்சிகளை பெற்றிருக்கின்றனர். ஆனால் அவர்களுக்கான அந்த பயிற்சிகள் நிறைவடைந்தும் அந்த பயிற்சியை மறக்கக்கூடிய சூழ்நிலையே நிலவுகிறது. காரணம், அவர்களுக்கான அந்த உபகரணங்கள் இல்லை. தையல் மிஷின் உட்பட இந்த உபகரணத்தையும் கைத்தொழில் அமைச்சர் நிச்சயம் பெற்றுத்தர வேண்டும். அதேபோல் வெளிநாட்டிலிருந்து முதலீட்டுக்காக வருபவர்கள் எமது வன்னி பிரதேசத்தில் ஒரு சில உள்ளூராட்சி மன்ற தவிசாளர்களின் நடத்தையால் தெரித்து ஓடுகின்ற நிலைமையே காணப்படுகின்றது. குறிப்பாக மன்னார் மாவட்டத்தில் ஜெர்மன் நாட்டிலிருந்து வருகை தந்த ஒரு தமிழ் முதலீட்டாளர் பல கோடி ரூபாயோடு சுற்றுலா விடுதி ஒன்றை கட்டுவதற்காக வருகை தந்திருந்தார். பிரதேச செயலாளரின் அறிவுறுத்தலுக்கு அமைய நகரசபை, மன்னார் மாவட்ட நகரசபை தவிசாளரை நேரில் சென்று சந்தித்த பொழுது அவர் ஏதோ வானத்திலிருந்து குதித்தவர் போல் பல விளக்கங்களை கேட்டு இன்று நாளை என்று 8 மாதங்கள் அந்த முதலீட்டாளரை அலக்கழித்து அவரிடம் பேரம் பேசினாரோ தெரியவில்லை. அவர் அந்த மாவட்டத்தை விட்டு, ஏன் இலங்கையை விட்டே ஓடி சென்று விட்டார். இதுவும் தமிழ் தேசிய கூட்டமைப்பைச் சேர்ந்த ஒரு தவிசாளர், மன்னார் நகரசபை தவிசாளர். தமிழ் தேசிய கூட்டமைப்பினர் வார்த்தைக்கு வார்த்தை மக்களின் நலன் சார்ந்து அடிக்கடி பேசிக் கொண்டிருப்பவர்கள். தங்கள் உள்வீட்டிலே பல பிரச்சனைகள் இருக்கின்றன. அதில் ஒன்றுதான் இந்த தவிசாளரது பிரச்சனை. அங்கு மக்களை நாயை திரத்துவது போல அந்த மன்னார் நகரசபை தவிசாளர் திரத்துவது ஒரு வேதனையாக இருக்கின்றது. இதனை தமிழ் தேசிய கூட்டமைப்பின் தற்போதைய தலைவர் ஆர் என்று தெரியவில்லை. அதற்கும் ஒரு தீர்வை கண்டு நீங்கள் நிச்சயம் அந்த தவிசாளர் பற்றி கருத்தில் எடுக்க வேண்டும் என்று இந்த இடத்தில் பதிவு செய்து கொள்ள விரும்புகின்றேன். அதேபோல் ஸ்ரீதரன் மட்டுமல்ல, தமிழ் தேசிய கூட்டமைப்பினர் அடிக்கடி இந்த இனவாத ரீதியாக,
2 நிமிடம்
தாருங்கள், இனவாதம் தொடர்பாகவும் அடிக்கடி பேசிக்கொண்டு வருகின்றனர். அதாவது இந்தியா தொப்புள் கொடி உறவு, இலங்கை இந்திய ஒப்பந்தம், இந்தியா எமது தாய்நாடு, இப்படி வார்த்தைக்கு வார்த்தை இந்தியாவை புகழ்ந்து பாடுகின்ற இந்த தமிழ் தேசிய கூட்டமைப்பினர் தமிழ் இனம் சிங்கள இனம் என்று இந்த பிரித்து பார்ப்பதற்கு முன்பு தங்களிடம் இருக்கக்கூடிய இந்த பிரதேசவாதத்தை களைய வேண்டும். குறிப்பாக இந்த மலையக மக்கள் அல்லது இந்திய வம்சாவளி மக்கள் என்று பிரித்து பார்க்கின்ற நிலைமை இந்த தமிழ் தேசிய கூட்டமைப்பில் நிலவுகின்றது. ஸ்ரீதரன் அவர்கள் மலையக மக்களை வடக்கத்தியான் என்று பேசியதை கூட தெரிந்தும் இந்த மலையக பாராளுமன்ற உறுப்பினர்கள் குறிப்பாக மனோகணேசன் அண்ணா உட்பட பலர் இன்று தமிழ் தேசிய கூட்டமைப்போடு உறவுகளை பேணுவது ஒரு வேதனையாக இருக்கின்றது. அதேபோல் கடந்த வரவு செலவு திட்டத்தில் தமிழ் தேசிய கூட்டமைப்பின் சில பாராளுமன்ற உறுப்பினர்கள் சமுத்தி பயனாளிகளுக்கு மற்றும் சமுத்தி காத்திருப்போர் பட்டியலுக்கும் நிதி வழங்கப்பட்டிருப்பது அதிகளவான பணம் வழங்குவதை இட்டு நாம் மகிழ்ச்சி அடைகின்றோம் என தெரிவித்து வாக்களிப்பு நேரம் கதவை திறந்து ஓடியது நாம் காணக்கூடியதாக இருந்தது. சுமந்திரன் அவர்கள் சொல்கின்றார், நாங்கள் பாராளுமன்றில் வாக்கெடுப்பு என்றால் பிழையோ சரியோ ஏதோ ஒரு பக்கத்துக்கு நாங்கள் வாக்களிப்போம், நாங்கள் முதுகெலும்பு உள்ளவர்கள் என்று. ஆனால் இந்த வரவு செலவு திட்டத்தில் அவர்களை இருக்கையில் காணவில்லை. அப்ப இதெல்லாம் ஒரு சற்றும் அந்த உசுப்பேத்தக்கூடிய ஒரு பேச்சாகத்தான் நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. அதேபோல் மலைய மக்கள் எமது வன்னி பிரதேசத்தில் குடியேறி 50 ஆண்டுகளுக்கு மேலாக இன்று வரை அவர்களுக்கு அந்த காணி ஆவணம் பெற்றுக் கொடுக்க முடியவில்லை. இதை பற்றி இந்த தமிழ் தேசிய கூட்டமைப்பினர் சிந்திக்கவில்லை. நாம் இன்று அதற்கான முயற்சியை எடுத்திருக்கின்றோம். நிச்சயம் ஜனாதிபதி அமைச்சர்கள் ஊடாக அந்த மக்களுடைய பிரச்சனையை நிச்சயம் தீர்த்து கொடுப்போம். அதேபோல் இரண்டு விடயம், ஒன்று வடமாகாண கூட்டுறவு பயிற்சி நிலையம் எமது வவுனியா மாவட்டத்தில் உள்ளது. அதில் தற்சமயம் இராணுவத்தினர் இருப்பதால் அந்த பயிற்சிகளை மேற்கொள்வதற்கு சிரமமாக இருக்கின்றது. பலமுறை விடுவிப்பதாக தெரிவித்தும் இன்னும் நடைமுறைக்கு வரவில்லை. அதனை உடனடியாக விடுவித்து தர வேண்டும். அதேபோல் முல்லைத்தீவு மாவட்டத்தில் கரும்புள்ளியான் என்கிற ஒரு குளம், அந்த குளத்தை குடிநீருக்காக பயன்படுத்துவதற்கு உலக வங்கி நிதி அனுசரணை செய்திருந்தும் ஏதோ ஒரு பின்புலத்தால் அந்த குளம் அந்த திட்டம் முழுமையாக வேறு மாகாணத்துக்கு செல்ல இருப்பதாக நாம் அறிகின்றோம். இது தொடர்பாக கௌரவ அமைச்சர் டக்ளஸ் தேவானந்தா அவர்கள் ஊடாக நாங்கள் இந்த கோரிக்கையை முன்வைத்திருக்கின்றோம். நிச்சயம் இது தொடர்பாக தாங்கள் கவனத்தில் எடுக்க வேண்டும். இறுதியாக வடமாகாண சுகாதார பணிப்பாளராக சிங்களவர் ஒருவர் நியமிக்கப்பட்டிருக்கின்றார். இது உடனடியாக மாற்றப்பட வேண்டும் என்று விக்னேஸ்வரன் அவர்கள் கடிதம் எழுதியிருப்பதாக நான் அறிந்தேன். ஆனால் அவரது திருமணம், அதாவது அவரது மகனின் திருமணத்திற்கு மட்டும் சிங்கள இனத்தைச் சேர்ந்த ஒரு மருமகளை தேடி பிடித்திருப்பது எந்த வகையில் நியாயம் என்று தெரியவில்லை என்று கூறி அமர்கிறேன். நன்றி, வணக்கம்.
ஸ்தூதி கரு மஹிந்த அமரவீர அமத்துமா. ஒன்பது மணி தாயக காலியாக ஆர்டர் பிளேஸ் ஆனரபிள் ஹரிணி அமர சுற்று திருச்சியா.
கரு மூலாசனாரூட மந்திரித்துமணி, அதமே වැදගත් පනතක් පිළිබඳව සාකච්ඡා වෙන අවස්ථාවේ අපි රටක් විදියට බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙන බව රහසක් නෙමෙයි. මේ තත්ත්වයට හේතු හොයන්න ගියොත් මේ ඉන්න අපි 225 විතරක් නෙමෙයි, මේ රට පාලනය කරපු බොහෝ දෙනෙක් මේකට වග කියනවා. දැන් අපි මේකට වග කියුත්ත හොයලා වෙච්ච වැරදි ගැන කතා කරලා මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න බෑ. ඒසා තමයි දැන් පසුගිය අවස්ථාවේ තිබුණු හිටපු ජනාධිපතිවරයා ඉවත් වෙන්න සිද්ධ වෙලා අගමැතිවරයා අමාත්‍ය මණ්ඩලයේ මේ බොහෝ වෙනස්කම් සිද්ධ වෙන්න ඒකම හේතු වුණා. දැන් මොන තත්ත්වයක් තුල වුණත් නම ජනාධිපතිවරයෙක් අදපත් වෙලා තිබෙනවා. එතුමා විවෘතව ආරාධනා කරනවා සර්වපාක්ෂික ආණ්ඩුවකට එකතු වෙලා මේ සියලු දෙනා මේ අභියෝගයට මුහුණ දෙමු කියලා. එහෙමනම් ආණ්ඩු පක්ෂයේ විරුද්ධ පක්ෂය කියලා වෙන් වෙන්නේ නැතුව අපි හැමෝම මේ වැටිච්ච රට ගොඩ ගන්න එකතු වීමේ අවශ්‍යතාවය තියෙනවා. එළිය ඉඳගෙන විවේචනය කරන එක හරිම ලේසි, අඩුපාඩු හොයන එකත් ලේසි. කිසිම අමාරුවක් නැහැ. ඒක තමයි ජනප්‍රියම දේ. මාධ්‍යවලට ගිහිල්ලා කතා කරන්නත් පුළුවන්. ඒකත් හරිම ජනප්‍රියයි. අමාරුම දේ තමයි මේ අභියෝගයට මූණ දීලා අභියෝගයේ ජයග්‍රහණය කරවීම. ඒ නිසා මේ වෙලාවේ අපි ඊළඟට බලයට ඉන්නේ කවුද? බලය ලබා ගන්නේ කොහොමද කියන එක ගැන කල්පනා කරනවට වැඩිය මේ රට වැටිච්ච දැනෙන් ඉස්සරහට ගන්න හැමදෙනාම එකතු වීමේ අවශ්‍යතාවයයි තිබෙන්නේ. දැන් බලන්න මේ වෙනකොට අපි පසුගිය කාලයේ පුරාවටම ගත්තු තීන්දුවල ප්‍රතිඵල අද භුක්ති විඳින ගමන් මේ තත්ත්වෙන් ගොඩ එන්න අපි කොහොමද කටයුතු කරන්නේ? දැන් මම අහගෙන හිටියා විදුලි බල ඇමතුමාගේ කතාව. එතුමා කියන විදිහට මේවයි ටෙන්ඩර් වල ප්‍රශ්න තියෙන නිසා එතුමා විවෘත වේකට ඉදිරිපත් වෙන බව සඳහන් කරා. හැබැයි යම් විදියකින් මේ ගල් අඟුරු ගැනීම නතර වුණොත් එහෙම රට අඳුරේ තියෙන්න වෙනවා. දැන් අද එතුමා දැන් මට ඉවර වෙලත් කිව්වේ තවමත් අද වෙනකන් මේ ඉල්ලපු කට්ටිය අවශ්‍ය මේ බොන්ඩ් එක තියලා නැහැ කියලා. එහෙම වුණොත් එතන ඉඳලාම ගැටලුවක් ඇති වෙනවා. එහෙම වුණොත් කවුද ඒකට වග කියන්නේ? මම කිව්වත් වැඩක් තියෙනවද? කවුද ඒකෙන් දුක් විඳින්නේ? ඒකේ දුක් විඳින්නේ ආණ්ඩුව විතරක් නෙමෙයි, මේ රටේ සමස්ත ජනතාව මේකෙන් දුක් විඳිනවා. ඒ ගෙදර විදුලිය නැතිවීම නෙමෙයි, කර්මාන්ත ශේෂ්ත්‍රයේ වැටීමක් තිබුණේ. ඒක දැන් යම් මට්ටමකට පිබිදීමක් ඇති වෙලා තියෙනවා. සංචාරක ශේෂ්ත්‍රයේ කඩා වැටීමක් තියෙනවා. ඒක දැන් යම් මට්ටමකට පිබිදීමක් ඇති වෙමින් තිබෙනවා. මේ සියලු ශේෂ්ත්‍ර නැවත පෙර තිබුණු තත්ත්වයටම පත් වීම තමයි. ඒ වගේ විදුලිය කප්පාදුවක් නැවත දීර්ඝ වශයෙන් නැති වුණොත් මේ රටට බලපාන. ඒ විතරක් නෙමෙයි, අද කෘෂිකර්ම ශේෂ්ත්‍රේ මා නියෝජනය කරන ඒ කෘෂිකර්ම ශේෂ්ත්‍රේ ගෝවින් විශාල මහන්සියෙන් මේ කටයුත්තට ප්‍රවේශ වෙලා තියෙනවා. ඒකෙදිත් මේක බලපෑමකට ලක් වෙනවා. මේ සෑම අංශයකම ඒ බලපෑම නිසා රට අන්තගාධයට යන්න ඉඩ තියෙන නිසා මම මේ වෙලාව ඉල්ලන්නේ සියලුම පක්ෂවල කට්ටිය එකතු වෙලා මේ වගේ බරපතල ප්‍රශ්නයක් එනකොට ඒකට මූණ දීලා මේ ගැටලු වලින් විසඳෙන්න කටයුතු කරමු කියලා. වංචාවක් දූෂණයක් කොතනක හරි සිද්ධ වෙලා තියෙනවනම් ඒක පිළිබඳව සොයන්න ඕන. එහෙම කළා තියෙනවා නම් එයාට දඬුවම් ලබා දෙන්න ඕන. ඒක තමයි කළ යුතු වෙන්නේ. එහෙම නැත්නම් අපි මේවා ප්‍රමාද කිරීමේ ඇති වෙන වාසියක් කාටවත් නැතේ කියන එක මම කියන්න කැමතියි. ඒ වගේම තමයි අද අපි බැලුවොත් අපේ රට අන්ත අසන තත්ත්වයට නැත්නම් අපේ රට ප්‍රපාතයට වැටිලා තියෙන වෙලාව අපි අදිෂ්ඨාන කරගත්තොත් මේ රට දියුණු කරන්න පුළුවන්. ලෝකේ රටවල් දියුණු කරලා තියෙන දියුණු වෙලා තියෙන්නේ මේ වගේ වැටිච්ච වෙලාවේ. දැන් ජපානෙට පරමාණු බෝම්බ දාලා හිරෝෂිමා නාගසිකා ඒවා විනාශ වෙලා නගර රටම විනාශ වෙලා යනවා. ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂද විරුද්ධ පක්ෂද කියලා නැතුව සෑම ජන සමාජයක්ම ඒ ප්‍රශ්නය පිළිබඳව අවබෝධ කරගෙන උත්සාහයෙන් නැගිටිනවා. අද අපේ අය ජපානේ රස්සා හොයාගෙන යනවා, සල්ලි දීලා යන්න උත්සාහ කරනවා. ඒ තරම් දියුණුවට දියුණුවෙන් දියුණුවට පත් වෙලා තියෙනවා. ඉස්සර අපි කොරියාව කියලා කිව්වේ මේ කොහේ හරි තියෙන මුඩුක්කු ටිකක් දැක්කොත්, පොල්ලතු ගෙවල්, මැටි ගෙවල්, පකරන් ගෙවල් දැක්කම ඒක කොරියාව කියලා කිව්වා. දැන් අද අපේ අය කොරියාවේ රස්සාවලට යන්න දඟලනවා. කොරියාව අද ඒ තත්ත්වයට ආවා. එදා කන්න නැතුව මේ මිනිස්සු දුක් විඳා. ඒ නිසා තමයි කියන්නේ සර්පය කන්න වුණා, සත්තු කන්න වුණා, පණ තියෙන ඕන දෙයක් කෑවා, කොළ ජාති කන්න එහෙම තත්ත්වයකට පත් වුණා කියලා කියන්නේ. අද ඒ රටවල් දියුණුවට පත් වෙලා තියෙන. දැන් එහෙමනම් අපිටත් මේ වැටිච්ච රට දියුණු කරගන්න තිබුණු අවස්ථා දෙකක් මගහැරුණා. එකක් තමයි සුනාමියෙන් අපේ රට වැටුණු වෙලාවේ. ඒ වෙලාවේ කවුරුත් එකතු වුණා නම් ඒ ලැබිච්ච ආධාර, ලැබිච්ච සහයෝගයන් හරි විදියට ප්‍රයෝජනට අරගෙන කටයුතු කරා නම් අපිට ඒ වෙලාවේ මේ රට ඉස්සරහට ගියේ නැති වුණා. ඒ අවස්ථා මගහැරුණා. ඒ වෙලාවෙත් අපි බෙදුන ආණ්ඩු පක්ෂයේ විරුද්ධ පක්ෂයේ කියලා. ඒ වගේම ඊට පස්සේ යුද්ධයක් තිබුණා අවුරුදු 30කට වැඩි කාලයක්. ඒ යුද්ධය අවසන් වුණා. යුද්ධය සම්පූර්ණ නැති වුණු වෙලාවේ අඩුගානේ යුද්ධයට උදව් කරේ නැති වුණත් කමක් නැහැ. යුද්ධය අවසන් වුණාට පස්සේ හරි අපි ඔක්කොම ආණ්ඩුවම 225ම එකතු වෙලා තීන්දුවක් ගත්තනම් අද මේ රට ගොඩනගන්න ඕන කියලා. ඒකට උතුරේ මිනිස්සුන්ගේ සහයෝගයත්, දකුණේ අයගේ සහයෝගයත් අරගෙන ඒ කටයුත්ත කරන්න තිබුණා. මේ දෙපැත්තේ වෙනම තාක්ෂණ දෙකක් තියෙනවා. උතුරේ අයගේ ඒ තාක්ෂණය උතුරේ අයගේ හැකියාව දකුණට ගේන්න දකුණේ අයගේ දැනුම උතුරට ගේන්න මේ සුසංයෝගය හදාගත්තනම් ඒ ජනතාව අතර විශ්වාසය ගොඩනගාගත්තනම් අපිට ඒ අවස්ථාවෙන් ගොඩ එන්න තිබුණා. හැබැයි ඒකත් අපිට කරගන්න බැරි වුණා. ඒකත් අසාර්ථක වුණා. දැන් ආයේ නැවත අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. අද මන්දපෝෂණයේ තියෙනවා. අද කන්න නැතිකම තියෙනවා. ඒ අපි පිළිගන්න. අද හැම කෙනෙකුටම ජීවන වියදම් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටට ණය ගන්න බෑ. අපේ රටට ණය ගෙවන්න බෑ. අපේ රටට කිසිම දෙයක් ගන්න බෑ. අපි දන්නවා අපි පෝර ගන්න ගියාම අපිට තියෙන බාධා දන්නවා. කයිය තෙල් වලට ඇති වෙච්ච බාධා සඳහන් කරා. මොකද අපිට වෙනද වගේ ගන්න පුළුවන් කමක් නැහැ. අපේ බැංකු පිළිගන්නේ නැහැ ජාත්‍යන්තරව. ඉතින් මේ තත්ත්වය තුළ දැන් අපිට මේ වැටිච්ච මීට වැඩිය වැඩෙන දණක් තියෙනවද මම දන්නේ නැහැ. මේ අමාරුම වෙලාවේ මිනිස්සු ජීවත් වෙන අමාරුම වෙලාවේ අපි ආයේ බෙදෙන්නේ නැතුව එකතු වුණොතින් අපි පක්ෂ පිළිබඳව හිතන්නේ නැතුව කටයුතු කරොත් අපිට අනිවාර්යයෙන්ම මේ වෙලාවේ මේක හොඳ ගමනක් ඉස්සරහට ගිනලා රට දියුණු කරන්න පුළුවන්. අපේ රටේ 70-77 යුගය අපි දන්නවා. එක පැත්තෙන් ජනතාව යම් අමාරුකම් තිබුණා කියලා පොලින් තිබුණා කියලා කිව්වත් 70-77 යුගයේ ආරම්භ කරපු වැඩපිළිවෙල අද දක්වා ක්‍රියාත්මක වුණා නම් මේ රටේ අද මේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අපි එතන වරද්දගත්තා. 77න් පස්සේ ගත්තු ඒ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ඒක අපි ආණ්ඩුවත් ඒකට මානුෂික මුහුණුවරක් දෙනවා කියලා අපි පටන් ගත්තා. නමුත් ඒත් වැඩක් උනේ නැහැ. අපිට ඒකෙන් කරන්න පුළුවන් දෙයක් ලැබුණේ නැහැ. අපිට ඒ හැම එකක්ම අසාර්ථක වුණා. එදා බලන්න 70-77 යුගයේ අපේ රටේ මොනතරම් දේවල් නිෂ්පාදනය වුණාද. අපිට අවශ්‍ය ආහාර ටික අපි හදාගත්තා. අපේ පළාත්වල මිරිස් මුදලාල්ල හැදුනා. මිරිස් ගොවිය සල්ලිකාරය වුණා. වාහන ගෙනා මේගොල්ල මගා කරපු ඇයට ලොකු ආදායමක් ලැබුණා. උතුරු ප්‍රදේශයේ ජීවන තත්ත්වය ඉහළට ගියා. නමුත් අපි ඒක වෙනස් කළා. රටින් ගෙනල්ලා කන්න දෙන තත්ත්වයට පත් කළා. ගොවි ජනතාව සම්පූර්ණ විනාශ කරා. ඊට පසුව අපේ තිබුණ හොඳ කර්මාන්ත ටික වානේ සාස්තාව අපි හදපු උදැල්ල කිමුල උදැල්ල පිටරටත් යවුවා. අද පිටරටින් අපි උදැල්ල ගේනවා. අපිට අවශ්‍ය යකඩ ටික අපි හදාගත්තා. ඒව අපි වහලා දැම්මා. අපිට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අපි පරන්තන් වලින් විශාල ප්‍රමාණයක් ලබා ගත්තා. අපිට අවශ්‍ය කඩදාසි ටික ඇඹිලි පිටියේ කංකසන්තුරෙන් අපි ලබා ගත්තා. අපිට අවශ්‍ය පිඟන් අපි අපේ රටේ හදාගත්තා. අපිට අවශ්‍ය ටයර් ටික අපි සැලකිලි ප්‍රමාණයක් හදාගත්තා. අපිට අවශ්‍ය රෙදි ටික තුල්ලිරිය පූගඩ මේවයි ලොකු කර්මාන්තශාලා වගේම ගමේ තිබුණ පොඩි පොඩි වීවින් සෙන්ටර් ඒවයින් අපිට අවශ්‍ය රෙදි ටික හදාගත්තා. දැන් ඒක ඔක්කොම විනාශ වෙලා නැවත අපිට ඒ යුගයට යන්න දැන් කල්පනා කරන්න වෙලා තියෙනවා. ඒව ඔක්කොම නැති වෙලා ගියා. දැන් ආයේ අපිට අපේ නිෂ්පාදන හදා ගන්න ඕන. දැන් අපිට රටින් ගේන්න බෑ. ගේන සල්ලි නෑ, ඩොලර් නෑ. අපිට දැන් අපේ කර්මාන්තරයේ ගම්වලින් පටන් ගන්න ඕන. ඒ පටන් ගන්න නම් අපි හැමෝම ඒකට උත්තේජනයක් දෙන්න ඕන. ඒ නිසා තමයි මම කිව්වේ අපේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ ඉස්සරහා ගමන වෙනුවෙන් මේ 225ටම අපි සූදානමින් ඉන්නවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ගානේ බාර දෙන්න. සම්පූර්ණ බලතලත් එක්ක අපි ලබා දෙනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක්ම බාර ගන්න අපේ මන්ත්‍රීවරු ආණ්ඩුවේද විරුද්ධ පක්ෂයේද නැහැ. අපි සම්පූර්ණයකට අවශ්‍ය සහයෝගය නිලධාරි පැත්තෙනුත් මූල්‍යමය වශයෙන්ුත් දෙන්න පුළුවන් සහයෝගය සහ බලතල සියල්ලම කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ඒ වගේම ආහාර නිෂ්පාදනය වෙනුවෙන් ලබා දෙනවා. ඒ කටයුත්ත බාරගෙන අපි හරියට ඒ වැඩ ටික කරවතින් මේ රටේ ආහාර අර්බුදයෙන් මිදෙන්න අපිට පුළුවන්කම ලැබෙනවා. වගේම අනිත් අංශවලටත් ඒ වගකීම් බාරගත්තම නිෂ්පාදන ශාස්ත්‍රයේ වැඩසටහන් වලටත් එතුමන්ලට දායක වෙලා මේ රට ගොඩ නගන වැඩ පිළිවෙලට අපි හැමෝටම දායක වෙන්න පුළුවන්. ඊට පස්සේ එන මැතිවරණයකදී අඩුපාඩු පෙන්නමු, වැරදි පෙන්නමු, හොඳ දේ ගන්න අපි නිසයි මේ ටික හොඳ වුණේ කියන්න ඒත් ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු ඒකට ඡන්දේ පාවිච්චි කරයි. හැබැයි අද මේ ඡන්දයක් වෙනුවෙන් ජනාධිපතිකමක් වෙනුවෙන් ඊළඟට ආණ්ඩුවක් ගන්න එක වෙනුවෙන් මේ රට විනාශ කරන්නේ නැතුව කවුරුත් එකතු වෙන්නේ කියන ආරාධනය කරමින් මානිනස්තුති.
බොහොම ස්තුතියි.